విపక్ష నాయకత్వం.
వినాడి విసి హతరక్.
గరు అనురకుమార దిశానాయక మతితుమాగే కాలోచిత యోజనావ స్థిర కరమిన్ ఆరంభేదీమ గరు అమతితుమీట మం కియన కమతి మమ అదహస్ ఇదిరిపత్ కరనవా ఉద్గలిక ఒబుతుమీట కరన పహర గసీమక్ హటిట హితన్ దేపా నముత్ మే కరుణు కారణా దిహా సావధానవ అహంకం దీలా ఒబుతుమీట పులువన్ ప్రతిచార దక్వన్న విశేషన్మ అద రటే తిబెన సత్య తత్వయ పిలిబందవ
మగే కతావేద
ඔබතුමගේ කතාවේදී පිළිතුරු ලබා දෙන්න මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ රටේ මහ පොළොවේ යථාර්ථය ඉදිරිපත් කරන්න. ගරු ඇමතිතුමිය දන්නවා මේ කොරෝනා ප්‍රශ්නය ගැන ප්‍රථමයෙන්ම මේ සභාවට කරුණු එළි දැක්වේ මම මේ වසරේ ජනවාරි මාසේ. ඒ කරුණු දැක්වීමෙන් පසුව අපිට පුළුවන් මේ අවස්ථාවේ ඒ සිදුණු ක්‍රියාදාමය දිහා පොඩ්ඩක් හොයලා බලන්න. පළවෙනි ආසාදිත ශ්‍රී ලාංකිකයා හමුුණේ 11 වෙනිදා මාර්තු. පළමු දාහ වාර්තා වුණේ මැයි 15 වෙනිදා. 2000 සීමාව පසු කළේ ජූනි 24. අගෝස්තු 30 තමයි 3000 පසු කළේ. ඔක්තෝම්බර් 3 වෙනිදා වෙද්දී 3400ක වගේ මට්ටමක හිටියා. හැබැයි එතනින් ඔක්තෝම්බර් 6 වෙද්දී 4000 වාර්තු වුණා. ඔක්තෝම්බර් 13 වෙනිදා 5000 ඉක්මව ගියා. ඊයේ වෙනකොට 6000 ඉක්මවලා තිබෙනවා. දැන් මේ කොරෝනා රැල්ල ගැන අපි කරුණු කාරණා එළි දැක්වුවා. ඔබතුමීට මතක ඇති ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, ඇත්ත වශයෙන්ම කියනවා නම් මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර කොරෝනා ගැන මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා නම් ඒ ඇහුවේ මම විතරයි සමගි ජන බලවේගයේ වෙනුවෙන්. ජනවාරි 24ත් පෙබරවාරි 5 වෙනිදාත් අපි යෝජනා කරේ ඒ නිශ්චිත ක්‍රියාමාර්ග ටික ගන්න කියලා. නමුත් ඒ යෝජනාවලට මොකද්ද ඔබතුමියගෙන් රජය වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර? මම මේ හැන්සාට් වාර්තාවලින් තමයි මේ සියල්ලක්ම උපුටා ගන්නේ. මගේ මේ කතාවේ අඩංගු සියලුම දේ හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. මොකද්ද ඔබතුමියගේ ප්‍රතිචාර? චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායන සානයක රඳවාගෙන පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. මෙම රෝගයේ පැතිරීම පිළිබඳව පවතින වර්තමාන තත්ත්වය අනුව එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. එක වෙලාවක ඔබතුමිය එහෙම කියනවා. තවත් වෙලාවක ඔබතුමිය කියනවා ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද, මෙම රෝගයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ පැතිර යෑමේ කිසිදු අවදානම් තත්ත්වයකට දැනට උද්ගත වී නැති බව මේ සභාවට සඳහන් කරන්නට ඕනේ. එබැවින් වර්තමානයේ නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම මෙම රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නැත. පෙබරවාරි 5 වෙනිදා මේ ඔබතුමිය මේ සභාවේ දෙන උත්තරේ. ඔබතුමිය කියනවා අපි කියනකොට මුඛ ආවරණ අවශ්‍යයි, නොමිලේ ලබා දෙන්නේ කියලා ඔබතුමිය කියන කිසිසේත්ම අවශ්‍ය නැහැ කියලා. ඊළඟට මොකද්ද ඔබතුමිය කියන්නේ? මම මේ හැන්සාඩ් වාර්තා වලින් කතා කරන්නේ. අපේ රටේ ජනතාවට හැම දිනාටම නොමිලේ මුඛ ආවරණ ලබා දෙන්න කියලා කරු විපක්ෂ නායකතුමා කිව්වාට එවැනි කිසිදු අවශ්‍යතාවයක් තිබෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වගකිවිය යුතු රජයක් විදිහට අපි කියන්නට ඕන එවැනි අවශ්‍යතාවයක් නැහැයි කියලා. දැන් අද මොකද්ද කියන්නේ? අද හැමෝටම කියනවා මුව ආවරණ නැතුව එළියටවත් බහින්න එපයි කියලා. දැන් මම පොඩ්ඩ මට බාධා කරන්න එපා ගරු ඇමතිතුමිය. මට බාධා කරන්න එපා ඔබතුමියගේ වෙලාවෙදී ඔබතුමිය උත්තර දෙන්න. ඒ වගේම ඔබතුමිය කියනවා තමත් වෙලාවක අපි රටේ ජනතාවට මුඛවාඩම් දමන්න කියලා ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නැහැ. එතකොට අපි ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ මාස ගණනාවකට පෙර ඇති තතු හෙලි කරනකොට ඒවා බොරුවක් හැටියට සමච්චල් කරලා විහිළු කරලා අපි නිකන් මේ විහිළු පාරයෝ ගානට දමලා ආණ්ඩු පාර්ශවයේ ඒ වගේම රටේ සමහර මාධ්‍ය ජාලාවල ඒක ක්‍රියාත්මක වුණා. ඔක්කොම සැලසුම් සාගත. දැන් අප්‍රේල් 18 වෙනිදා දැන් බලන්න මොකද්ද ඔබතුමිය කියන්නේ? COVID-19 has been contained. Now it's time to reopen the country. Minister Pavithra Vanniyanathi. කවුදද කියන්නේ? අප්‍රේල් 18 වෙනිදා. ඇයි? තමුන්නාන්සලාගේ තිබුණනේ අර දොළදුක අප්‍රේල් 21ත් එක්ක කේන්ද්‍ර කරගෙන මහමැතිවරණයක් තියාගන්න. ඒ දොළදුක වෙනුවෙන් රටට තවත් හොඳ බොරුවක් මුසාවක් මුලාවක් ඉදිරිපත් කරා. ඒ වගේම මම පහුගිය දවස්වල ඔබතුමියගෙන් ඇහුවා මේ සමාජ ව්‍යාප්තිය ගැන. මම ඔබතුමියගෙන් ඇහුවා දැන් පොකුරු ව්‍යාප්තියෙන් දැන් මේක රැල්ලක් හැටියට නිර්මාණය වෙලා සමාජ ව්‍යාප්තිය සිදුවෙනව නේද කියලා. ඔබතුමිය කියනවා මාස ගණනාවක් තිස්සේ රෝගීන් වාර්තා වුණේ නැති තත්ත්වයක් තුළ මම එක් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා සමාජය තුළින් රෝගීන් මතුවෙන්නේ නැහැ කියලා. එතුමිය ඇත්තටම කිව්වේ මේ සමාජ ව්‍යාප්තියක් ක්‍රියාත්මක වෙන්නේ නැති කියලා. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද කනගාටුදායක තත්ත්වයේ තමයි ගරු කථානායක තුමනි පොකුරු පිටින් බිහිවෙන්නේ. පොකුරු පිටින් වෙලාවකට කොළඹ දිස්ත්‍රික්කේ, ගම්පහ දිස්ත්‍රික්කේ, කළුතර දිස්ත්‍රික්කේ, කුලියාපිටිය පොකුර කියයි, ගාල්ලේ පොකුර කියයි, බේරුවල පොකුර කියයි, ඒ ඔක්කොම අනු පොකුරුලු, මහ පොකුර මිනුවන් ගොඩලු. දැන් පොකුරු ව්‍යාපෘතිය සමාවෙන්න පොකුරු ව්‍යාප්තිය සිද්ධ වෙනවා. එතකොට මේ යථාර්ථයේ ඉදිරියේ පොකුරු පිටින් සමාජ ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙනකොට අපි පිළිගන්න ඕන නේද මේ සමාජ ව්‍යාප්තිය කියන ප්‍රශ්නේ තියෙනවා කියන එක. ඒක පිළිගන්නේ නැහැ. රටෙන් හංගනවා. ඒ සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. ඒ වගේම මොකද දැන් වෙලා තියෙන්නේ? අර ජනවාරි අපි කරන්නට ඒ කිව්ව දේවල්, පෙබරවාරියේ මාර්තුවේ කරන්නට ඒ කිව්ව දේවල්, මේ සියල්ලක්ම එදා බොරුව බවට පත්තුණු දේවල්. අද කියනවා ඔව් සත්‍ය තමයි. දැන් යූටර්න් එක ගහනවා. දැන් ආපහු හරවනවා. ඉතින් මම මේකෙන් පෙන්වන්න හදන්නේ මොකද්ද? මේ ක්‍රියාදාමයේ දිහා බලනකොට, රාජ්‍ය ක්‍රියාදාමයේ දිහා බලනකොට අදූරදර්ශී භාවය, නොසැලකිලිමත්කම කේන්ද්‍ර කරමින් තමයි අද මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මෙහෙවීම ක්‍රියාත්මක කරන්නේ. මම මේ කතා කරන්නේ සෞඛ්‍ය නිලධාරීන් ගැනවත්, ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ ගැනවත් නෙවෙයි. මෙහෙමවත් අපි ඉන්නේ ඒ ඇත්තොන්ට පින් සිද්ධ වෙන්න. ඒ නිසා සම්පූර්ණ ප්‍රණාමය සහ ප්‍රසාදය ඒ රාජ්‍ය නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සෞඛ්‍ය අංශයට මේ අවස්ථාවේදී ලබා දෙන්න. දැන් ගරු කථානායකතුමනි, දැන් දිගින් දිගටම වගකීම් විරහිත භාවෙන් යුක්තව අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතා ප්‍රශ්නවලට කිසිම සංවේදීතාවයක් ඇති කරගන්නේ නැතුව මේ යන ගමන හරිද? දැන් බලන්න කොච්චර සංවේදී වුණාද මැතිවරණයට ඉස්සෙල්ලා. මැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී, බොහොම ජනතාවගේ දුක කඳුල වේදනාව ගැන බොහොම ඉහලින් කතා කරා. නමුත් අද මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? අද ගරු කථානායකතුමනි, මුළු ආර්ථිකයම කඩා වැටිලා දුර්වල ආර්ථික කළමනාකරණයක් තුළ අද අපේ රටේ තත්ත්වය ඉතාමත්ම අමාරු තත්ත්වයකට පත් වෙලා තිබෙන මොහොතක විශේෂයෙන්ම මම ගරු ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අඩුපාඩු දිහා පොඩ්ඩක් වැඩිපුර අවධානයක් යොමු කරන්න. දැන් මම ඔබතුමියට මගේ අදහස නෙමෙයි මම මේ ඉදිරිපත් කරන්නේ මම එකඟ වෙනවා මේ අදහස් පිළිබඳව. පොඩ්ඩක් බලන්න අර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපුල් රෝහණ මැතිතුමා මොනවද කියන්නේ. එතුමා කියනවා මීට දින කිහිපයකට පෙර දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අණු පොකුරු වලට පත් වෙලා කුලියා පිටියේ අණු පොකුර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අණු පොකුර, මතුගම අණු පොකුර, මේ වගේ පොකුරු ව්‍යාප්තිය තුල මේ ප්‍රශ්නය හරියාකාරව පිළිඅරගෙන අවබෝධ කරගෙන මේ ප්‍රශ්නයට මේ දැඩි අවධානම් තත්ත්වය තුල විසඳුමක් ලබා දෙන්නට ඔබතුමිය නායකත්වය දිය යුතුයි. මේ කියන්නේ PHI සංගමේ සභාපතිතුමා. ඒ විතරක් නෙමෙයි. දැනට තියෙන බරපතලම ප්‍රශ්නේ මොකක්ද? මේ පොකුරු ව්‍යාප්තියත් සමාජ ව්‍යාප්තියත් මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒක බොහෝම භයංකාර තත්ත්වයක්. මේ කියන්නේ PHI සංගමේ සභාපතිතුමා උපුල් රෝහණ මැතිතුමා. ඒ වගේම මේ බ්‍රැන්ඩික්ස් පොකුරට කලින් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා පෑලියගොඩ මාළු මාකට් එක ආශ්‍රිතව රෝගීන් වාර්තා වෙන යම් යම් සාධක නිර්මාණය වුණා. දැන් ඔබතුමිය දන්නවද දන්නේ නැහැ කොරෝනායයි සැකසහිත මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් PHI වරුන්ට හමු වෙලා තිබෙනවා. නමුත් ඔහුව රෝහල්ගත කරන්නට වාහනයක්වත් තිබිලේ නැහැ. ඒක පුදුම කතාවක්. ඒක පුදුම ගැටලුවක්. එතකොට අපිට දැනගන්නට ලැබෙනවා අපිට තොරතුරු ලැබී තිබෙන ආකාරයට මේ බ්‍රැන්ඩික්ස් පොකුරට පෙර කුලියා පිටියේ එක්තරා ආගමික අවස්ථාවක ඒ තවත් පොකුරක් වාර්තා නොවුණු පොකුරක් නිර්මාණය වුණයි කියලා. ඔබතුමී මේව ගැන හොයලා බලන්න. මේවා මේ උපුල් රෝහණ මැතිතුමා ඉතාමත්ම සුප්‍රසිද්ධ නාලිකාවකට ඇවිල්ලා උවේ පාන්දරම බොහොම පැහැදිලිව ඉදිරිපත් කරපු පැහැදිලි කරුණු කාරණා. ඉතින් මේවා ගැන ඔබතුමී හොයලා බලන්න. දැන් බලන්න පෑලියගොඩ මාළු මාකට් එකේ ඒ පොකුර තුලින් බලන්න කොයි තරම් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවද, අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙනවද. දීවර වරායන් ශේෂ්ත්‍රේ මත්ස අලවිසල් ගණනාවක් පුරාවටම මේව ව්‍යාප්ත වුණොත් මුළු රට පුරාවටම යන ප්‍රවණතාවයක් තිබෙනව නේද? ඒ වගේම PCR පරීක්ෂණ රාශියක් හිර වෙලා දැන් හැම එකම දැන් සෑම්පල්ස් ටික ඔක්කොම ගොඩ ගැහිලා දැන් හැම එකක්ම PCR පෙන්ඩින්. මොකද්ද ඔබතුමිය මේ සෑම්පල් ගොඩ ගැසීම පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඔබතුමිය හොඳින් දන්නවා මේ සෑම්පල් වල ගුණාත්මක භාවය මත තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ වගේම ඔබතුමිය හොඳින් දන්නවා අහමු පරීක්ෂණ කිරීම වැදගත් වෙනවා. අහමු පරීක්ෂණ කිරීම සඳහා ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය ශේෂයේ නිලධාරින්ට ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙනවා. සාම්පල් ලබා ගැනීමේ සම්පත් හිඟය, පුහුණු නිලධාරින් නොමැතිකම, මේ සියල්ලක්ම ප්‍රසිද්ධ නාලිකාවක අපේ PHI සංගමේ උපුල් රෝහණ මැතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා. ඒ නිසා මේවට අවධානය යොමු කරන්නයි කියලයි මම ඔබතුමියට කියන්නේ. මේවට විසඳුම් ලබා දෙන්නේ කියලයි මම ඉල්ලීමක් කරන්නේ. ඒ වගේම වසංගත රෝග විද්‍යා ඒකකයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ MOH වරුන් මේ සියලු දෙනාට ලැබෙන මේ sannivedana ජාලාවේ බිඳ වැටීමක් තිබෙනවා. පරස්පර ප්‍රායෝගික නොවන උපදෙස් යෝජනා අද ලැබෙනවා. ඒක පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරලා යම් පරස්පරතාවයන් තිබෙනවා නම් යම් සංනිවේදනයේ බිඳ වැටීම් තිබෙනවා නම් එයට පිළිමයක් ලබා දෙන්න. ඒ වගේම මේ පරස්පර විරෝධී උපදෙස් එහාට මෙහාට යෑම තුලින් ඇත්ත වශයෙන්ම මේ මර්ධන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන අවදානමක් තිබෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමියනි, දැන් මේ වැඩිහිටි ප්‍රජාවට මේ වැඩි ප්‍රතිශතයකට මේක වැළඳුනොත්, අපි ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා, වැළඳුනොත් බරපතල ගැටලුවක් ඇති වෙනවා. රෝහල්වල හිඟය, වාට්ටු හිඟය, වාට්ටු වෙන් කිරීමේ අපහසුතාවය,
විපක්ෂ නායකතුමා ඔබතුමයි කාලය
හොස්සන් ගන්න පුළුවන් කාලේ ගැටලුවක් නැහැ. ඒ වගේම දැඩි ආරක්ෂක ඇනන් ප්‍රමාණය, මේවා නිකන් ඇඳන් නෙවෙයි, කාර්ය මණ්ඩල උපකරණ මේ සියල්ලක්ම සහිතව ICU beds, දැඩි ආරක්ෂක ඇනන් ප්‍රමාණය වැඩි කිරීම, මේ ඔක්කොම අපි යෝජනා කරන්නේ ඔබතුමියට සත්භාවයෙන්. එතකොට ඔබතුමිය මේවට පෙර සැලැස්මක් හදාගන්නට ඕන. බැරි වෙලාවත් වැඩි ප්‍රතිශතයකට, වැඩි ප්‍රමාණයකට, මම මේ කතා කරන්නේ වැඩි හිටියා, ඒක ව්‍යාප්ත වුණොත් රෝහල් වල තිබෙන ඉඩ ප්‍රස්තාව, ඉඩකඩ මදිකම තුළ ඒ ඇතිවිය හැකි බැරෑරුම් තත්වයට වහාම සැලැස්මක් හදන්න. ICU beds ප්‍රමාණය වැඩි කරන වැඩපිළිවෙල කරුණා කරලා ශීඝ්‍රව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබතුමිය දන්නව මේ ඇත්ත වශයෙන්ම මේ ටෙස්ටිං වල ප්‍රශ්නයක් තියෙනවනේ. මෙහෙම ෆෝල්ස් පොසිටිව් කියලා එනවා. පළවෙනි එකේ පොසිටිව් වෙනවා, ඊළඟට දෙවෙනි එකේ නෙගටිව් වෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තක් තියෙනවා, ෆෝල්ස් නෙගටිව්. ඉස්සෙල්ලා නෙගටිව් වෙනවා, ඊට පස්සේ පොසිටිව් වෙනවා. ඔබතුමියම මේ සභාවේ ප්‍රකාශ කරා, ඇත්ත වශයෙන්ම මොන ටෙස්ට් එකක් කරත් ඒක තියෙන්නේ සක්සස් රේට් එක අවම වශයෙන් 70% කියලා ඔබතුමියම කිව්වා. එතකොට මෙන්න මේ ප්‍රශ්නයට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල රසායනාගාර කේන්ද්‍ර කරගෙන, ඒ වගේම පෞද්ගලික අංශයේ රසායනාගාරත්, ඒ රාජ්‍ය අංශයේ රසායනාගාරත් කේන්ද්‍ර කරගෙන දැවැන්ත විධිමත් ජාතික සැලැස්මක් නිර්මාණය කරන්නට ඕන. හැබැයි මේ තුල දැන් අර කොරෝනා බිස්නස් එකකුත් පටන් ගන්න තියෙනවානේ ඇමතිතුමිය. දැන් අර පිටරට ඉන්න අය ලංකාවට ගේනකොටත් දැන් ඒක බිස්නස් එකක් කරගෙන තියෙනවා. දැන් මේ ටෙස්ටිං වල තියෙන බිස්නස් එක, ඒ බිස්නස් වැඩපිළිවෙල නතර කරලා, මොකද මේ සුභසාධන රාජ්‍යයේ මේක ක්‍රියාත්මක වෙන්නට ඕනේ. සත්‍ය වශයෙන් කතා කරනවා නම් නොමිලේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නොමිලේ සේවාව. ඒ නිසා මේ සුභසාධන රාජ්‍ය තුල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා අපේ රටේ ජනතාවට විධිමත්. ඒ වගේම ගරු ඇමතිතුමියනි, ඇත්ත වශයෙන්ම මම මේ අදහස ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉදිරිපත් කරපු අදහසක්, GMO එක. GMO එක කියනවා දත්තවල විනිවිද භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත වශයෙන් මෙතුමන්ලා කියනවා මේ තොරතුරු සැඟවීමේ ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දත්තවල තොරතුරුවල GMO එක කියනවා මේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවැරදි දත්ත විනිවිද භාවයෙන් යුක්තව ලබා දෙන්නේ නැtei කියන. මේක හොයලා බලන්න, මේක හොයලා බලන්න. ඔබතුමී හොයලා බලන්න. මේක හොයලා බලන්න. මේක GMO එක කියන්නේ. මේක වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ. ඔබතුමී හොයලා බලලා මේ අඩුපාඩුකම් වලට විසඳුම් ලබා දෙන්න. ඒක අපි කියන්නේ. ඒ වගේම GPS තාක්ෂණයේ පදනම් කරගෙන ආසාදිතින් වාර්තා වෙන ප්‍රදේශ සිටියම් ගත කරන්නයි කියලා යෝජනාවක් ඇවිල්ලා තිබුණා. මේ වෙනතෙක් මේවා ක්‍රියාත්මක වෙලා දැන් බලන්න ගරු ඇමතිතුමියනි, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ පහුගිය 20 වෙනිදා කියනවා, ප්‍රශ්නයක් ඇහුවම වෛරසය සමාජගත වෙලාද කියලා. මොකද්ද උත්තරේ? එතුමා අහනවා ඇයි මේ රටේ පුරවැසියෝ බලාගෙන ඉන්නේ මේක සමාජගත වෙනකන්ද කියලා. කොහොමද උත්තරේ? මරු උත්තරයක් නෙදෙන්නේ සෞඛ්‍ය බලධාරී. මෙහෙම මාධ්‍ය ප්‍රකාශවරුන් යවන්න එපා, මිනිස්සු කලකිරීමට පත් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කෝවිඩ් ආසාදනය තුල ක්‍රියාත්මකගෙන මේ බොරුවට ඉඩ දෙන්න එපා. මේ වැරදි දත්ත රටට ඉදිරිපත් කිරීම, සත්‍ය තොරතුරු රටින් වසන් කිරීම, මේ කිරීම තුල ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මහා බරපතල ප්‍රශ්නයක්. දැන් මගේ කතාවේ අවසාන කොටසේ මම ඔබතුමීට කියන්න කැමති, දැන් මේ අපේ ගරු මන්ත්‍රීවරයෙක් මේ දැන් ඔන්න කෑ ගහනවා මේ බෙහෙත් වගේක් පිළිබඳව. මම ජනවාරි මාසෙත්, පෙබ්‍රවාරි මාසෙත්, මාර්තු මාසෙත් බොහොම සද්භාවයෙන් මම දැනගත්ත ප්‍රවෘත්ති වාර්තාවක් අනුව මම කිව්වා, යෝජනාවක් කරා අහවල් රටක මේ ආකාරයේ බේත් හේත් ගැන කතා කරනවා. මේව ගැන හොයලා බලලා මේවා හොඳද නරකද, සුදුසුද නුසුදුසුද, රටට උචිතද නැද්ද. අපේ රට මට ඇත්ත වශයෙන්ම ඕන උනේ ඒ බෙහෙත්වල ප්‍රමාණවත් ස්ටොක්ස් ප්‍රමාණයක් අපේ රටේ රඳවා ගන්නට. ඒ මොකද මේවායි ස්ටොක්ස් වල අඩුවීමක් සිදු වුණා නම් ඇත්ත වශයෙන්ම ඒක අපේ රටට කරන මහ බරපතල නිර්මාණ වෙන බරපතල ගැටලුවක්. දැන් මම දන්නවා ඒ බෙහෙත්වල නම් දාලා මේ සභාව තුලත් උසුළු විසුළු කරනවා. මම දන්නවා ඒ උසුළු විසුළු කිරීම තුල ඒ අයගේ බුද්ධිය, දැනුම, ඥානය පිළිබඳව, ඒ අයගේ පසුබිම පිළිබඳව හොඳ කරුණු කාරණා ඉස්මතු වෙනවා. දැන් ඔබතුමීට මතක ඇති, ඔබතුමීට මතක ඇති මේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බෙහෙත ගැන, ඒ වගේම ඒකට ආදේශ කරන තවත් බෙහෙතක් තිබෙනවා ප්ලැකනිල් ගැන, උසුළු විසුළු රසක් කරා. දැන් මම කැමතියි මේ තොරතුරු සභාගත කරන්න. බලන්න, රණවිරු උපහාර මූලික රෝහල ගල්ගමුව කවදද මේ යනවම? ඔක්තෝබර් 15 වෙනිදා. රෝහලෙන් ලියනවා RDHS ඔෆිස් එකට කුරුණෑගල. මොකද්ද? This is to inform you that our consultant physician requested HCQS, again මොනවාද? Hydroxychloroquine 200 milligram tablet for treatment to COVID-19 patients in COVID-19 treatment unit. When මම ඒක සභාගත කරනවා. එතකොට මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර ගරු කතානායකතුමත් මේ මන්ත්‍රීවරුනුත් මුළු රටේ ජන සමාජය දැනගන්නට ඕන මෙතන උසුළු විසුළු කරනවා. නමුත් ඒ බෙහෙතම අනුමුම් කරනවා. ඒ බෙහෙතම අනුමුම් කරනවා කෝවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා මේ ගල්ගමුවේ. මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. වැඩිපුර ඔබතුමීනත් ඕනනම් කොපියක් එවන්න. ඉතින් මේක බොරුවක් නෙමේ කරන්නේ. මේ රටම රැවැට්ට වීම. මේ අපි මොනවා හරි යෝජනා කරනකොට ඒව පිළිබඳව හොඳට හොයලා බලන්න රටට හොඳද නැද්ද කියන එක. ඒ කරුණු කාරණා දිහා හොඳින් තමුන්නාන්සේ අවධානය යොමු කරලා ඒ තීන්දුව తీරන ගන්න. දැන් බලන්න මොකද්ද ඔබතුමියගේ ආණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත මොනවද එයා ප්‍රකාශ කරන්නේ අපේ රටේ කොරෝනා තත්ත්වය ගැන? ඔක්තෝබර් 7 වෙනිදා කියනවා, thanks to a well coordinated mechanism of preventive measures at the national level assisted by a robust local healthcare system we have managed to contain the spread of corona. දැන් ඔක්තෝබර් 7 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියනවා දැන් කොරෝනා ඔක්කොම කලමනාකරණය කරලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තම තත්ත්වය මොකක්ද? මහ පොළොවේ යථාර්ථය මොකක්ද? ඇමතිතුමිය පිළිගන්න සමාජ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතිනවා. ඔබතුමිය නැහැ 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 කියේ යන්න එපා. Don't go into a process of denial. පිළිගන්න. පිළි අරගෙන මේකට ප්‍රතික්‍රමයක් යොදන්න. මේකට වැඩ පිළිවෙලක් සකස් කරන්න. හැබැයි යථාර්ථය පැත්තක තියලා ඔබතුමියට මේ ගමන යන්නට බෑ. මට කියන්න ගරු ඇමතිතුමිය, ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවද? නෑනේ. මහමැතිවරණයෙන් පස්සේ අර හොඳට වැඩ කරගෙන ආපු අනිල් ජාසිංහ මැතිතුමාව පත් කරා ලේකම්තුමා හැටියට. ඒක බොහොම හොඳ දෙයක්.
ඔඩර් ප්ලීස්. කියලා කියන්නේ නෑ. ඩෙපියුටි ස්පීකර් විල් චෙක් කියනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩ බලනවා මහමැතිවරණයෙන් පස්සේ. කැබිනට් එක පත් කරලා ලේකම්තුමා හැටියට ජාසිංහ මැතිතුමා පත් කරලා, ඒක හොඳ දෙයක්. ඒක නරකයි කියලා කියන්නේ. නමුත් තා දැන් ඉන්නේ වැඩ බලන. ඉතින් වැඩ බල බල ඉන්නකොට රටේ පොකුරු හැදෙනවා. හරි වැඩ පිළිවෙලක් නැහැ. අපේ රාජිත සේනරත් මැතිතුමා කියනවා වැඩ බලන්නෙත් නැහැ ආවරණලු කරන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මේ රජේ හැමෝම ආවරණේ වෙලා ඉන්නේ. නමුත් රටේ පුකුරු බිහි වෙනවා. රටේ සමාජ ව්‍යාප්තියක් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරේ පත් කරගන්න බැරි ආණ්ඩුවක් තමයි අද මේ රටේ තිබෙන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඒ වගේම මම පැහැදිලිවම ඔබතුමියගේ අවධානය යොමු කරන්නට කැමති රජයේ දත්ත විනිවිද භාවයෙන් යුක්තව රටට හෙලිකරන්න වෛද්‍යවරුන්ගේ සංගමයට හෙලිකරන්න මේව හංගන් ඉන්න එපා. මේ සියල්ලක්ම අවබෝධ කරගෙන අපි ඉදිරියට වැඩ කටයුතු කරමු. දැන් බලන්න ඔබතුමිය දන්නවා ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් ඔෆ් මයිග්‍රේෂන් කියලා තියෙනවානේ IOM කියලා ජාත්‍යන්තර ආයතනය. ඒ ජාත්‍යන්තර ආයතනය දීලා තියෙනවා පරිත්‍යාගයක් රුපියල් මිලියන 60ක 10,000ක් බෙඩ් මැග්නටික් ටෙස්ට් කිට්ස් ලේටස්ට් ටෙක්නොලොජි අලුත්ම තාක්ෂණය. අර ඔබතුමිය කියන්නේ 70% ඇකියුරට් කියලා දැන් තියෙන ඒවයි. දැන් මේකේ 99% ඇකියුරසි. කියන්නේ 99%ක නිශ්චිතතාවයකින් පුළුවන් මේක කියන්න. මේ ලෙඩේ තියෙනව නැද්ද කියලා. ඒක කියනවා can extract RNA in 18 minutes. RNA එක එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් විනාඩි 18ක්. වෙනදාට පැය 4ක් යනවලු. ඔබතුමිය දන්නවද මේ ටෙස්ට් කිට්ස් 10,000ක් තාමත් තියෙනවා එයාපෝට් එකේ රිලීස් කරගන්න බැරුව. මේක තමයි ඇත්ත කතාව. මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා වහාම දුරකථන ඇමතුමක් දීලා මේ තොරතුරු සත්‍ය නම් කරුණාකරලා ටෙස්ට් කිට්ස් ටික රිලීස් කරලා ටෙස්ටින් ටික වැඩි කරගන්න. ඒ වගේම මේව නවීන තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන පරීක්ෂණ. ඒ විතරක් නෙමෙයි තවත් මිලියන 30ක් වටිනා ටෙස්ට් කිට්ස් අන්න එයාපෝට් එකේ හිර වෙලා ගබඩා කාමරේ තියෙනවා මිලියන 30ක් වටිනා. දැන් මම ඔබතුමියගෙන් මම ඔබතුමියට බොහොම කතාව ආරම්භයේදීම කිව්වා ඔබතුමියට පුද්ගලිකව පහර ගැසීමක් නෙමෙයි තොරතුරු නෑ නෑ හරි ඉතින් බොරු නම් ඔබතුමියම දැක් කළා දාන්න බොරුනම් සමාවෙන්න. හරි බොරුනම් සමාවෙන්න. හැබැයි මම කියන්නේ ඕවා සටහන් කරගෙන බොහොම හොඳින් ඔබතුමිය නීතිඥවරියක් ඉගෙනගත්ත පුද්ගලෙක් මේව සටහන් කරගෙන හරිද වැරදිද සත්‍යද අසත්‍යද හොයලා බලලා ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා මේ රටේ උන්නතිය තකා තමයි මේ යෝජනා ටික කරන්නේ. ඒ වගේම මම ඔබතුමියට කියන්න කැමති අර ටෙස්ට් කිට්ස් ගැන කිව්වනේ. මිලියන 30ක් වටිනා ටෙස්ට් කිට්ස් ස්ටෝරේජ් එකේ තියෙනවා. කරුණාකරලා ඒක ගැන හොයලා බලන්න. ඒ වගේම මේ අලුතෙන් මෙඩිකල් කන්සල්ටන්ට්ස්ලා ඉල්ලීමක් කරලා තියෙනවා MRI එකෙත් යම් යම් පරීක්ෂණ කළ යුතුයි කියලා. ඒක ඔබතුමිය ගැන හොයලා බලන්න. ඒක බොහොම සංවේදී කාරණාවක්. MRI එකේ ස්ටාෆ් එකේ අයට පරීක්ෂණ කරන්නට අවශ්‍යයි කියලා ඔය සමහර කන්සල්ටන්ට්ස්ලා කියලා තියෙනවා. ඒ කාරණාව ගැන ඔබතුමිය හොයලා බලලා සුදුසුද නුසුදුසුද කියන තීන්දුව අරගෙන මොකද මේ කරුණු කාරණා අපි ඉදිරිපත් කරන්නේ මේ පොලිටිකල් පොයින්ට්ස් දමා ගන්න නෙමෙයි. මේ ඔක්කොම අපි ඉදිරිපත් කරන්නේ ඔබතුමියන්ලාට වැරදිලා තියෙනවා නම් වැරද්ද හදා ගන්න හැදෙන්න කියන්නේ. නිවැරදි කරගන්න කියන්නේ. ඒ නිසා ඔබ ගැන කවුරුත් තරහ වෙන්න ඕනේ නැහැ. කෑකෝ ගහන්න හොඳ නැහැ. මොකද දැන් අර හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වලට බැන දැන් ගල්ගමුරු වලින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඕඩර් කරනවා. ඒක තමයි ඇත්ත කතාව. හරි. ඉතින් මම ඔබතුමියට කිව්වහම මුව ආවරණ ලබා දීම වැදගත් කියලා අද ඊයේ නෙවෙයි ජනවාරියේ පෙබරවාරියේ ඔබතුමිය මොනවද කිව්වේ? නෑ ඒවයින් වැඩක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටලුවක් නෑ. WHO එක මම ඔබතුමියට කියන්නේ යෝජනාවක් කරනකොට එක පාරට මේ යෝජනාවට දාන්න එපා. මේ දේශපාලන පාටක්. මෙයා අහවලාගේ පුද්ගලයා. මෙයා මේක ක්‍රියාත්මක කරන්නයි කියන්නේ දේශපාලන හේතුන් මත කියලා. එහෙම වැරදි අර්ථකථන දාන්න එපා. පාටක් දාන්න එපා අපේ යෝජනාවලට. මේව පාටක් නැහැ. ඔබතුමිය දන්නවා පොකුර හැදෙන්නේ සමාජ ව්‍යාප්තිය හැදෙන්නේ ජාති ආගම් කුල මල පන්ති පක්ෂ බෙහෙද වලින් තොරව. මොකෝ පක්ෂයක් බලලාද මේ කොරෝනා හැදෙන්නේ? ඒ නිසා අපි යෝජනාවක් කරනකොට ද්වේෂ සහගතව විවේචනාත්මකව චරිත ඝාතනය කර කර ඔය බෙහෙත්වල නම් කිය කිය දැන් අද සත්‍යය හෙළිවිලා තියෙනවානේ මට බැන බැන බෙහෙත් ගැන දැන් බෙහෙත් තමොන්නාංශේලාම ඇනවුම් කර කර ඇනවුම් කර කර ඇනවුම් කර කර නෑ බොනවද එන්නතද කියන එක ඔබතුමියන්ලා මේ මේ වෛද්‍ය විශේෂඥයන්ගෙන් මේ උපදෙස් අරගෙන වැඩ කටයුතු කරන්න මම යෝජනා කරේ හොඳ නරක හොයලා බලලා තීන්දුව ගන්න නමුත් මොකද කරේ නිකම් බොරුවට බෙහෙත් දෙක නම් කියව කියව ඒකෙන්ම තේරෙනවා මොලේ පරිමාණය ඒ වගේ විශේෂණ කරන ඇත්තුන්ගේ ඒ නිසා මම මගේ කතාව අවසන් කරමින් මම ඔබතුමියට කියන්න කැමති මේ කොරෝනාව කියන එක අපි රටක් හැටියට මුහුණ දෙනවා මම ඒක කියන්න කැමති සමග ජන බලවේග විපක්ෂයේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කවරේද දේශපාලන කුහකකමකින් ඊර්ෂ්‍යාවකින් වෛරයකින් ලකුණු දමා ගැනීමේ චේතනාවෙන් අපි කටයුතු කරන්නේ නැත අපි හැමෝම එකට එකතු වෙලා මේ බරපතල ප්‍රශ්නෙට මුහුණ දෙන්නට ඕන මම නම් ප්‍රාර්ථනා කරනවා මේ සමාජ ව්‍යාප්තියක් තියෙනවා ඒක අපි නතර කරගමු ඒක අපි සීමා සහිත කරගමු ඒක අපි අයිසෝලේට් කරගමු ඒක අපි කොහොම හරි මැඩපවත්වගමු මොකද අපේම රටේ ජනතාව ඔබ අප සියලු දෙනා තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ඒ නිසා මම දන්න ඔබතුමියගේ වෙනස් මතයක් දරන්නේ මේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන නිරෝධායන ක්‍රියාමාර්ග ගැන මගේ මතේ වෙනස් මොකද ලෝකෙට එකක් කියනකොට රටට එකක් කියනකොට අපි දැනගන්නට ඕන ඔබතුමියගේ ඒ නිරෝධායන නීති රීති රෙගුලාසි ටික අකුරටම පිළිපදින්. ඉතින් අපි ඒ ආදර්ශය දෙන්න ඕනේ මේ උත්තරීතර සභාවෙන්. ඒ නිසා නෑ ඔබතුමගේ පිළිතුර වල ඒක උත්තර දෙන්න. නෑ මම ඉන්නවා. ඔබතුමිය මං ගැන මොනවද දන්නේ නැහනේ. මං ගැන නොදැන කතා කරන්න එපා. දැන් ඔබතුමිය කිව්වනේ මේ මගේ මැතිවරණ ව්‍යාපාරය ගැන. ඔබතුමිය මගේ වාහනේ හිටියේ නැහනේ මගේ මැතිවරණ ව්‍යාපාරය කරනකොට. නමුත් ඔබතුමිය හරියට කතා කරන්නේ මේ මම මැතිවරණ ව්‍යාපාරය කොහොමද ක්‍රියාත්මක කරේ කියලා. ඔබතුමිය මං ගැන නොදැන කතා කරන්න එපා. හැන්දෑව වෙනකන් ඉන්නවා. බය වෙන්න එපා. අර හිටපු විපක්ෂ නායකරෝ වගේ මෙතනට ඇවිල්ලා විනාඩි 5ක් ඉඳලා මේ ගෙදර යන්නේ නැහැ. මං ඉන්නවා මේ සැසිවාරයේ අවසන් වෙනකන්. ඒ නිසා ඔබතුමිය පොඩ්ඩක් ඉවසිලිවන්ත මේ ඉදිරිපත් කරපු යෝජනා සත්භාවයෙන් බාර ගන්න එක පොසිටිව් සෙන්ස් එකකින් බාර ගන්න. ඔබතුමියට මම කියන්නේ මම ආරම්භයේදීම කිව්වේ මේ කරන පෞද්ගලික ප්‍රහාරයක් නෙවෙයි. මේ කරුණු කාරණා ඉදිරිපත් කරනවා කරුණා කරලා ඉතාමත් ඉක්මනින් ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්. ඒ කියන්නේ එක පත් කරන්නම් වාලේ නෙවෙයි. හොඳ වැඩකාරයෙක්. හොඳ හොව වැඩකාරියක්. පුරුෂ පක්ෂෙත් වෙන්න පුළුවන් ස්ත්‍රී කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳ පුද්ගලෙක් පත් කරගෙන වහාම මේ ප්‍රශ්නයට අපි හැමෝම එකට එකතු වෙලා මුහුණ දෙමු මේ ඉදිරිපත් කරපු විවේචන ඒවා සත්භාවයෙන් ඔබතුමිය බාර ගන්න පුද්ගලිකව බාර ගන්න එපා හැබැයි මේ කියපු දේවල් පිළිබඳව අනිවාර්යයෙන්ම සත්‍යක් තියෙනවා මොකද මම තොරතුරු හොයලා බලලා දත්ත හොයලා බලලා කතා කරන පුද්ගලෙක් මම පදනම් විරහිතව ප්‍රකාශ කරන්නේ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ සම්පූර්ණ ව්‍යායාමයේ අත්ත වශයෙන්ම ශවීන්ද්‍ර සිල්වා මැතිතුමා ප්‍රමුඛ ඒ ටාස්ක් ෆෝස් එක ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය නිලධාරීන් බලධාරීන් රාජ්‍ය නිලධාරීන් ලොකු සේවයක් කරනවා දැන් බලන්නකෝ ශවීන්ද්‍ර සිල්වා මැතිතුමාගේ අර ට්‍රැවල් බෑන් එක ගැන කතා කරාම මේ කඩිකුලප්පුවක් ඇති වුණානේ ওই පාර්ශවයේ ඇයි එකට විරුද්ධ වෙන්න එපා ශවීන්ද්‍ර සිල්වා මැතිතුමාව ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා මොකද එතුමා පත් කරන්නට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට යෝජනා කරපු පුද්ගලෙක් මම මන් දන්නේ තමුන්නාන්සලට ඒක පිළිගන්න පුළුවන්ද බැරිද කියලා ඕන ශවීන්ද්‍ර සිල්වා මැතිතුමාගෙනුත් ඕන නම් අහන්න. ඒ නිසා මේ හොතට මතක තියාගන්න අර පෙර තිබුණු දේශපාලන වාතාවරණ මතිමතාන්තර නෙවෙයි මේක අලුත් ගමනක්. අලුත් ප්‍රගතිශීලී වැඩපිළිවෙලක්. අපි ක්‍රියාත්මක කරන්නේ රට දෑවෙන්නේ. ඒ නිසා මේ කොරෝනා මර්ධන ව්‍යාපෘතියේ ඇත්ත වශයෙන්ම අපි රටේ ජනතාවත් එක්ක එකට හිට ගන්නවා. ඒ ගත යුතු ප්‍රායෝගික සක්‍රීය විනිවිද භාවයෙන් යුක්ත ක්‍රියාමාර්ග සියල්ලකටම සමගි ජන බලවේගය අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ පොකුරු ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තිය නතර කරලා නැවතත් වරක් යම්කිසි නෝමලයිසේෂන් එකක් සාමාන්‍ය තත්ත්වයකට අපි හැමෝම එකට එක්කහුව වෙලා මේ රට නිර්මාණය කරමු. බොහොම ස්තුතියි.
ස්තුතියි විපක්ෂ නායකතුමා ડોક્ટર රමේෂ් පතිරණ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටට ඉතාම වැදගත් වන විවාදයක් හැටියට මේ විවාදය අනුර කුමාර දිසානායක මැතිතුමා යෝජනා කරපු වෙලාවේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයත් වෙනස් කළා ආණ්ඩුව හැටියට අපි ඒකට අවස්ථාව දුන්නේ මේක රටට ඉතාම වැදගත් කාරණයක් නිසා. ඒ නිසා අපි විශ්වාස කරන මේ විවාදය සක්‍රියව සෞඛ්‍ය සම්පන්නව රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ආරක්ෂා කර ගැනීම පිණිස ප්‍රයෝජනවත් වන විවාදයක් බවට පරිවර්තනය කරන්නට සෑම කෙනෙක්ම කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. මෙම කොරෝනා අර්බුදය පිළිබඳව පැවති ලංකාවේ තත්ත්වය සහ ලෝක තත්ත්වයන් පිළිබඳව රටේ සෑම කෙනෙක්ම දැනුවත් වෙලා ඉන්නවා. එහෙදි අපි අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රථමයෙන්ම පුදකරන්න සතුටුයි. ලෝක මට්ටමේදී ඉතාම ව්‍යාකූලත්වයට පත්වෙච්ච මෙම රෝගය ලංකාව තුළ ඉතාම ඉහළ මට්ටමින් කළමනාකරණය කරන්නට නායකත්වය ලබලා දීපු අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු සෞඛ්‍ය ඇමතුමිය, මේ කාර්යභාරයට දායක වෙච්ච වෛද්‍යවරු, සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රමුඛව හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාලා, ලේකම්තුමාලා ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට, වෛද්‍යවරු හෙදෙහෙදියන්, අරෙකුත් කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඒ වගේම මේ කාර්යදි සුවිශේෂී කාර්යභාරයක් කරපු ඒ කොවිඩ් මර්ධන ජාතික ව්‍යාපාරයේ අපේ හමුදාපත්තුමා ශවේන්ද්‍ර සිල්වා මහත්තුමා ඇතුළු ඒ සියලුම හමුදා නිලධාරීන්, බුද්ධාංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට අපි ජාතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කළ යුතුව තිබෙනවා. ලෝක මට්ටමේදී ඇතිවෙච්ච ඉතාම ව්‍යාකූල තත්ත්වය අපේ රට හැටියට ඉතාම ඉහළ මට්ටමෙන් කළමනාකරණය කොට රෝගීන් සංඛ්‍යාව පාලනය කර ගැනීම පිළිබඳවත් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳවත් අපේ ස්තුතිය අපි ප්‍රථමයෙන් පුද කළ යුතුව තිබෙනවා. එනිසා මේ විවාදය අතරතුර අපි මේ ජාතික අරමුණ, මේ රෝගය වළක්වා ගැනීම සහ මෙයින් සිදුවන හානි අවම කරගෙන රට යහපත් සෞඛ්‍ය තත්ත්වයකට පරිවර්තනය කර ගැනීම වෙනුවෙන් පරිවර්තනය කොට කතා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා ඒ විවාදයේදී අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කළ කරුණක් පිළිබඳව මම සඳහන් කරන්නට අවශ්‍යයි. කොවිඩ් මර්ධන ජාතික ව්‍යාපාරයේ පළවෙනි රැල්ලෙන් පසුව මාස ගණනක් යනතුරු රැස් වෙන්නේ නැතේ කියලා එතුමා කිව්වා. මම එතුමාට බොහොම පැහැදිලිව මෙතන හොඳයි පත්‍රක හොඳයි එතුමාට පැහැදිලි කිරීමක් හැටියට මේ සභාපතිතුමා හමුදාපතිතුමා මේ ඇතුලේ කුටියේ ඉන්නවා. අවම වශයෙන් සතියකට වතාවක් රැස් වෙලා තිබුණා. ඒ වගේම මූණට මූණ හම්බුනේ නැති වුණත් ඔවුන් තාක්ෂණය මගින් සෑම වැදගත් කාරණයකදීම ඉතාම කාර්යබහුල පුද්ගලයින් මේ සෑම කෙනෙක්ම දිනපතා දත්තු හොමාරු කර ගැනීම සහ අදහස් හොමාරු කර ගැනීම සිදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා කතා කරා. එතුමා බොහොම දිගට අඛණ්ඩව කතා කරේ හරිම සද්භාවයෙන් සමාජ සුරක්ෂිත භාව ගැන කතා කරනවා වගේ. හැබැයි කතාව පුරාම තිබුණේ දේශපාලනේ අපහාසය උපහාසය. ඒ නිසා තමයි එතුමාට කතා කරලා කියන්න බැරි වුණේ. ඔව් ජනාධිපතිතුමා මේ වැඩේ හරියට කරනවා. ඔව් සෞඛ්‍ය ඇමතුමිය මේ වැඩේ හරියට කරනවා කියලා කියන්න බැරුණේ ඒ නිසා. එතුමා කතා කරා එතුමා මුවාවරණ පිළිබඳව. එතුමා කිව්වේ මුකාවරණ කියලා, මුකාවරණේ මුවාවරණ, මුවාවරණ පිළිබඳව කතා කරා. සෞඛ්‍ය ඇමතුමිය ඔබතුමා අහගෙන ඉන්න මම කතා කරේ නැහැ. ඔබතුමා කතා වෙලාවේදී ඒක ගැන හතර වතාවක් කිව්වා. එතුමා කතාවේදී සෞඛ්‍ය ඇමතුමිය ඒක කිව්වා කියලා හතර වතාවක් කිව්වා. නියෝජ්‍ය කතානායකතුමනි, ලෝක සෞඛ්‍ය සංවිධානයත් ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ කිව්වේ අපේ සෞඛ්‍ය විශේෂඥයින් ඇතුළුව එතකොට මුවාවරණ පළඳින්න ඕනේ නැහැ කියලා කිව්වේ. ඉතින් සෞඛ්‍ය ඇමතුමිය ඕක ලංකාවේ කිව්වා නම් ඒක සෞඛ්‍ය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය. ඒක මතවාදයේ වෙනස්ුනේ ක්‍රමානුකූලව. මේක දිනෙන් දින වෙනස් වන මාතෘකාවක්. මේක දිනෙන් දින වෙනස් වන ලෝක සෞඛ්‍ය තත්ත්වයක්. කාගේවත් ළඟ නියමිත පරිමාණ නිවැරදි ක්‍රමවේද, නිවැරදි ප්‍රතිකාර ක්‍රම අද වෙනකන් නිවැරදි වෙන්නත හොයාගෙන නැහැ. එතකොට ඒ தત્ත්වය හතර වතාවක් කිව්වා කියලා කියනවා. මම දේශපාලනේ නෙවෙයි, මම අපහාසු පහස කරන්නේ නැහැ කියලා ඒකම කියනවා. මේ කරුණ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළ තුනේ වගේම කව ගල්ගමුවට ක්ලෝරොක්වින් ඕඩර් කරා කියලා කව හතර වතාවක් කතාවේදී. ඔව් ගල්ගමුව රෝහලට අද නෙවෙයි 1930 ඉඳලා ක්ලෝරොක්වින් ඕඩර් කරනවා. මැලේරියාවට කොරෝනා වලට විතරක් නෙවෙයි මෙතුමා මොකද්ද කිව්වේ? මෙතුමා සමාජ මාධ්‍ය ජාල මෙතුමා කිව්වේ මොකද්ද? මෙතුමාගේ සමාජ මාධ්‍ය ජාල හරහා කිව්වේ ලංකාවේ සියලුම රෝගීන්ට ප්ලැකනිල් භාවිතා කරන්න හොඳයි කියලා. ප්ලැකනිල් මෙතන ඉන්නවා සෞඛ්‍ය මෙතුමා, එතුමාලා ඔබතුමාලගේ ආණ්ඩු, එතුමා ගෙනාවා ස්වර්ණමය යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට අපි අගය කරනවා. ඒ තමයි බ්‍රෑන්ඩ් නේම් එකෙන් නෙමෙයි, ජෙනරික් නේම් එකෙන් තමයි බෙහෙත් ලියන්න ඕනේ කියලා මේ රටේ වෛද්‍යවරු. ඒ ස්වර්ණමය මූලධර්මයේ පවා අහෝසි කළා තමයි බ්‍රෑන්ඩ් නේම් එකක් කිව්වේ. ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක්වත් නෙමෙයි. ඔබතුමාලගේ ආණ්ඩු අරගෙන ආවේ හොඳ යෝජනාවක්. ඒ නිසා ඒ සමාගම්වල නම් සඳහන් කරලා මෙතන ඒවට ප්‍රසිද්ධිය දීලා ලෝක සෞඛ්‍ය සංගධන පිළි අරගෙන නැහැ. ඉතින් හොඳනම් පාවිච්චි කරයි. හැබැයි ඉදිරියට සමහරක් වෙලා හොඳ වෙලා මේක වෛද්‍යවරුන්ගේ අභිමතය අනුව පාවිච්චි කරන්න හොඳනම් ඒක හොඳ තත්ත්වයක් නම් අපි පිළිගන්නවා. ඒ නිසා අපි කියන්න අවශ්‍යයි මේ කාර්යයේදී ඉතාම හොඳ තත්ත්වයක්. ලෝකේ තත්ත්වය මොකද්ද? අපේ කලාවේ තත්ත්වය මොකද්ද? ඇමරිකාවේ පාලනය නොකර බව, එංගලන්තේ පාලනය නොකර බව, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියමේ කරගන්න බැරි වෙච්ච බව ලෝකෙ හැමෝම දන්නවා. අපේ කලාවේ තත්ත්වය මොකද්ද? ලෙඩ්ඩුන්ගේ තත්ත්වය පාකිස්තානයේ 3,23,000යි, ඉන්දියාවේ 74 ලක්ෂයයි. මාලදිවයිනේ ජනගහනය 105යි. ලෙඩ්ඩු 11175යි. බංග්ලාදේශයේ 3,388,000යි. නේපාලේ 132යි. ලංකාවේ අද වෙනකොට ලෙඩ්ඩු 6,287යි. ජනගහනත්වය අතින් ලෙඩ්ඩුන්ගේ ගාන අඩුම රටක් හැටියට තිබෙන ලෝකේ රටක් තමයි ලංකාවේ. කොරෝනා අර්බුදයේදී අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා. කාට කියන්න බැරි වුණත් ජනාධිපතිතුමා සෞඛ්‍යමතුමියත් එක්ක මේ වැඩසටහන සම්පූර්ණයෙන් ඉතාම ඉහළින් කළමනාකරණය කරා. ඒ නිසා තමයි ලෙඩ්ඩු අඩු. ඒ නිසා තමයි සංකූලතා අඩු. ඒ නිසා තමයි මරණ අඩු. අපේ මොකද්ද? What is the golden rule of controlling this disease in Sri Lanka? Early detection, isolation and treatment. කොහොමද early detection කරේ? Early detection කරේ මේ හම්බ වෙන සෑම රෝගියෙක්ම පළවෙනි දවසේ හම්බ වෙනකොටම ඒ වටා ඔහුගේ සමාජිකයින්, පවුලේ සමාජිකයින්, සමාජ ආශ්‍රිතයින් පළවෙනි වළල්ල, දෙවෙනි වළල්ල, තුන්වෙනි වළල්ල ඉතාම කෙටි කාලයක් තුලදී හඳුනා ගන්න සෞඛ්‍ය අංශවලය සමග මේ රටේ බුද්ධ්‍යංශ කටයුතු කළා. ඒ නිසා තමයි පැය 24ක් යනකොට පළවෙනි වළල්ල දැක ගන්න පුළුවන් උනේ. ඒ නිසා තමයි පැය 48ක් 72ක් යනකොට දෙවෙනි රවුම, තුන්වෙනි රවුම අරගෙන ඔවුන්ට නිරෝධානය කරන්න පුළුවන් උනේ. ඒ නිසා තමයි ඔවුන්ට කොවිඩ් මේ පරීක්ෂණේ PCR පරීක්ෂණේ කරලා ඔවුන්ව අදාළ ස්ථානවලට රෝහල් ගත කරන්න අවශ්‍ය නම් රෝහල් ගත කරන්න, එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය නම් නිරෝධායන මධ්‍යස්ථානට යොමු කරන්න අපිට පුළුවන්කම ලැබුණේ මේ early detection, isolation and treatment කියන ඒ concept එක. සෞඛ්‍යංශ වෛද්‍යවරු, හෙදෙහෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය, හමුදාව, බුද්ධ්‍යංශ සියුදන එකතු වෙලා එක යාන්ත්‍රණයක් හැටියට කටයුතු කරන නිසා එහෙම යාන්ත්‍රණයක් ලෝකේ ක්‍රියාත්මක වෙන එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා තමයි මේ කොවි කොරෝනා මරදනේදී ලෝක මට්ටමින් අපි ඉන්නේ. ඒක අපිට ආඩම්බරයක්. ඒ නිසා ඒ කටයුතු ශක්තිමත් කරනවා මිසක් වර්ධනය කරනවා මිසක් පසුබෑමක් නැහැ. අපි ඉදිරියට යනවා. අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ සෞඛ්‍ය සම්පන්න චර්යාවකට හුරු වෙන්න. රට හැටියට, ආණ්ඩුව හැටියට, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු සියලු අංශ ඔබගේ ජීවිත ආරක්ෂාවට ඔබ කියන ලෑස් වෙලා ඉන්නවා. අපි ඒ වගකීම් බොහොම පැහැදිලිව බාර ගන්නවා කියන කාරණය අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ කොරෝනා අර්බුදය ඇති වුණාට පස්සේ ජනවාරි මාසෙන් පස්සේ මේ රටේ පරීක්ෂණ, මේ PCR පරීක්ෂණ ගැන විපක්ෂ නායකතුමා සම්පූර්ණයෙන් බොරු කිව්වේ. අපි කරන පරීක්ෂණ ප්‍රමාණය අද වෙනකොට 4,27,000ක් කරලා තියෙනවා. මේක තියෙනවා මේ පරීක්ෂණ කරන්න ගත වෙච්ච කාලේ අඩු වෙච්ච හැටි. කොතරම් ප්‍රමාණයක රෝහල්වල, විශ්වවිද්‍යාලවල, වෛද්‍ය පර්යේෂණ ඇතුළු ආයතනවල මේ පරීක්ෂණ ප්‍රමාණය දිනපතා වැඩි වෙච්ච හැටි වාර්තාගත විදිහට තියෙනවා. මේ කරලා තියෙන පරීක්ෂණ ගාන බොරල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ 73,000යි, විද්‍යාපීඨයේ ජයවර්ධනපුර 17,000යි, මහනුවර ශික්ෂණ රෝහලේ 20,000යි, සමස්තය 4,27,000යි අද වෙනකොට. ඒකේ වැදගත්ම කාරණේ තමයි පළවෙනි පරීක්ෂණ 50,000 කරන්න PCR පරීක්ෂණ අපිට ගත වෙලා තියෙනවා දින 95ක්. දෙවෙනි පරීක්ෂණ 50,000ට දින 34යි. තුන්වෙනි පරීක්ෂණ 50,000ට දින 30යි. හතරවෙනි පරීක්ෂණ 50,000ට දින 27යි. පස්වෙනි පරීක්ෂණ 50,000ට 21යි. හයවෙනි පරීක්ෂණ 50,000ට දින 25යි. හත්වෙනි පරීක්ෂණ 50,000ට දින 8යි. අටවෙනි පරීක්ෂණ 50,000ට දින 6යි. රට අරගෙන තියෙන්නේ දින 6යි. මේ මුලදී පරීක්ෂණ 50,000ක් කරන්න දින 95ක් ගත වෙච්ච රටේ අන්තිම පරීක්ෂණ 50,000 කරන්න දින 6කින් අපේ රටේ සමස්ත ප්‍රමාණය 4,27,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ මේ සේවය අපි ඉතාම කෙටි කාලයක් තුළ ඉතාම විශිෂ්ට කාර්යක්ෂම සේවාවක් මේ PCR පරීක්ෂණ සඳහා රට ස්ථාපනය කරලා තිබෙනවා. සෞඛ්‍යංශය තේසා ඉතාම විශාල මට්ටමේ කටයුතු සිදු කරනවා. රෝහල් 26ක ලෙඩ්ඩුන්ට අවශ්‍ය පහසුකම් සොයලා දීලා තියෙනවා. නිරෝධායනය කරන මධ්‍යස්ථාන අලුතෙන් හදලා තියෙනවා. හමුදාව මැදිහත් වෙලා අපි රෝහල් 26ක ලෙඩ්ඩු බලා ගන්නවා. ඒ ලෙඩ්ඩු බලා ගන්නවා වගේ තමයි අපිට කියන්න අවශ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන ඔව් වෛද්‍යවරු කීප දෙනෙකුට හැදුනා තැන් තැන්වල, කීප දෙනෙකුට අතලොස්සකට ඒ අය රෝහල්වල ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන තැන්වල නෙමෙයි. මේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන IDH රෝහල ඇතුළු ඉඳලා මේ රෝහල්වල මේ ප්‍රතිකාර කරන රෝහල්වල වෛද්‍යවරු, හෙදෙහෙදියන්, අනෙකුත් සෞඛ්‍ය කාර්යමන් ඉතාම සෞඛ්‍ය සම්පන්නව ආදර්ශමත් ලෙස මේ කටයුතු කරලා තියෙන නිසා ඔවුන් කාටවත් මේ රෝගේ වැළඳුනේ නැහැ. ඔනිතාම ලෝක මට්ටමේ ආදර්ශයක් ඔවුන් දෙන්නේ. ජෙන්ස අපි තාම සතුටටපත් උනේ කාටවත් රෝගේ වැළඳුනේ නැහැ. ඔවුන් ගෙදර යනවා, ඔවුන්ගේ දරු පවුල්ලෙක් ඉන්නවා, ඔවුන් පෞද්ගලික ප්‍රතිකාර කරන්න යනවා, ඔවුන් සමාජයේ හැසිරෙනවා. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු ඒ සියලුම දෙනා ඉතාම ඉහළ මට්ටමින් මේ කටයුතු කරලා ලෝකයටම ආදර්ශයක් දෙන විදිහට ලෝකය අපි දන්නවාද ලෝකයේ සෞඛ්‍ය මේ අර්බුදයේදී ලංකාවෙන් උපදෙස් ලබා ගන්න ලංකාවේ ආදර්ශය තමුන්ගේ රටට ගෙනියන්න ඕනතරම් රටවල් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා ඒක අපිට ආඩම්බරයක් ඒක ආඩම්බරයක් කියලා කියන්නේ රට හැටියට අපිට අපි මේ කළු වලාවේ ස්වර්ණමය රේඛාවන් දකින්න නිසායි ඒ නිසා අපි තාම සතුටටපත් වෙනවා මේ කරුණු සියල්ලම ඉතාම ශක්තිමත් විදිහට කරගෙන යන්න පුළුවන් වෙච්ච නිසා ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කටයුතු සියල්ලම අපි දේශපාලනකින් හැටියට මෙතන කටයුතු කරාට මේ සියලුම කරුණු කාරණා පෙළගස්වන්නේ තාක්ෂණික උපදෙස් මත වසංගත රෝග විද්‍යාඥයින් අනිකුත් රෝගය පිළිබඳ විශේෂඥ ධර්මයේ සියලු දෙනාගේ උපදෙස් මත තමයි අපි මේ පිළිබඳව කරුණු කාරණා සමාජයේදී මුදා හරින්නේ පාලනයට උදව් කරන්නේ එතකොට වසංගත රෝග විද්‍යාඥයින් කියනවා නම් මේක තාම සමාජගත වීමක් සමාජ මට්ටමේ පැතිරීමක් නැහැ ඔවුන් කියනවා නම් එහෙම තමයි අපිට පළවෙනි අමේ පොකුරු වලින් පළවෙනි ආසයෙන් ඉඳලා දෙක තුන කන්ටැක්ට්ස් වලින් තමයි මේවා හැදෙන්නේ අපිට නිශ්චිතව හඳුනා ගැනීමට පුළුවන් නම් රෝගයේ ප්‍රේෂණය වන ආකාරය ඔවුන් කියනවා නම් සමාජගත වීමක් සිදු වෙලා නැහැ තාම කියලා ඒක මතය හැබැයි වසංගත රෝග විද්‍යාඥයන් කිව්වොත් නෑ මේ රෝගය සමාජගත වෙලා තියෙනවා කියලා එදාට ආණ්ඩුව කියන්නේ නෑ මේක සමාජගත වෙලා නෑ කියලා අපි මේ මතයට මූණ දීලා අපි ඒකට පාලනය කරන්න පුළුවන් අවශ්‍ය කටයුතු මේ රටේ නිර්මාණය කරනවා ඒ හැකියාව අපිට තිබෙනවා ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ පිළිබඳ කාරණා ඉතාම ඉහළ මට්ටමින් අපි කළමනාකරණය කරනවා මේ රටේ පළවෙනි කොවිඩ් ඒ රැල්ල ඇතිවෙච්ච වෙලාවේ ඇතිවෙච්ච පොකුරු නාවික හමුදා පොකුර බණ්ඩාරනායක පොකුර අටලුගම සුදුවැල්ල ඒ වගේම කන්දකාඩු ඒ වගේම ඒ ඇතිවෙච්ච අනිකුත් පිටරටින් ඉඳන් ආපු මැද පෙරදිග පොකුරු අතුරේ පොකුරු සියල්ල අපි කළමනාකරණය කරා. ඒ වගේම තමයි බ්‍රැන්ඩික්ස් පොකුර පිළිබඳව කාරණේදීත් අපි බොහොම පැහැදිලිව විශ්වාස කරනවා අනු පොකුරු ඇති වෙලා තිබෙනවා. හැබැයි ඒ සෑම එකක්ම අපි ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන යනවා. එහෙම කළමනාකරණය කරගෙන යන්නේ රට නොවසායක කළමනාකරණය කරන්නේ රට වැසීම හරහා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමාජ ආර්ථික පීඩනයට පත් වෙන නිසා ඔවුන්ගේ ආර්ථිකය බිඳුවට කඩා වැටෙන නිසා අපිට අවශ්‍යයි මේ දෙක අතර බැලන්ස් එකක් එහෙම නැත්නම් මේ දෙක අතර තුලනයක් ඇති කරගෙන යන්නට සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ගමන්ම මේ රටේ ජනතාවගේ සමාජ ආර්ථික පදනම ආරක්ෂා කර දෙන්නට අවශ්‍යයි. ඒ නිසා රජයේ හැටියට වගකීමක් තියෙනවා වගේම මාර්ග උපදේශ පනවල තියෙනවා වගේ අපි මේ රටේ ජනතාවගේ ඉතාම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඔබගේ සෞඛ්‍යාත්මක චර්යාත්මක හැසිරීම රටට ඉතා වැදගත්. බොහොම පැහැදිලිව පරීක්ෂණ වලින් මෑතදී ඔප්පු කරලා තියෙනවා මේ මුවාවරණ පැලඳීම ඉතාම වැදගත් කාරණයක් කියන එක. රටේ සෑම කෙනෙක්ම මුවාවරණ පළඳිනවා නම් රෝගේ බෝ වීම සිර අස්සෝකින අඩු වෙනවායි කියලා. සමාජ දුරස්ථභාවය සහ ඉතාම නිතර නිතර අතසීදීම කියන කාරණේ හරහා 10ක් 20ක් අතර ප්‍රමාණයකින් රෝගේ බෝ වීම වළක්වා ගන්න පුළුවන් බව උන් ප්‍රකට කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ඔබ පුළුවන් උපරිමයෙන් මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවන්න සමාජ දුරස්ථභාවය නැත නැවත නැවත අත්සේදීම පිළිබඳ කාරණය මුවාවරණ පැලඳීම පිළිබඳව කාරණය භාවිතයට ගන්න එහෙම් පුරත් අපිට පුළුවන් වෙනවා මේ කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගන්න කියන
කාරණය
අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට කියනවා එහෙදී අපි සිහිපත් කරනවා මෙම මෑතදී තාම කතාබහට ලක්වෙච්ච පෑලියගොඩ මත්ස්‍ය වෙළඳා ආයතන ඇතුළු පිළිබඳව ඒ රෝගේ පැතිරියාමේ තත්ත්වය අපි ස්තුතිවන්ත වෙනවා ඒ ස්ථානයේ හිටපු ජනතාවට ඔවුන්ට කිව්වට පස්සේ ඔබගේ PCR පරීක්ෂණය පොසිටිව් වෙලා තියෙනවා ඔබට රෝගය තියෙනවා දැන් යන්න ලෑස්ති වෙන්න කිව්වට පස්සේ සෑම කෙනෙක්ම මහරෑ තමුගේ බෑග් එක අරගෙන ඉස්සරහට ඇවිල්ලා බස් එකට නැග්ගා රෝහලට යන්න කවුරුත් කිව්වේ නෑ යන්න බෑ කියලා ඔවුන්ගේ සමාජ වගකීම තෝරගෙන තිබෙනවා ඔවුන් හඳුනගෙන තිබෙනවා ඔවුන් ලෑස්ති වෙලා ඉන්නවා මේ රට ලෝක අර්බුදයට මුහුණ දෙන වෙලාවේ ඒක අපි හොඳින් කළමනාකරණය කරවුවා දැනගෙන දුක්ඛිත මොහොතකදී රටේ 60 ලක්ෂයක් ජනතාවට අපි රුපියල් 10,000 ගානේ මාස ගාණක් දීලා ඔවුන් රැකබලාගත්තු බව දැනගෙන ඔවුන් රටේ නියමයන්ට අනුකූල වෙලා මේ රෝගය පාලනය කරන්න උදව් කරනවා ඒ නිසා අපි අපේ ස්තුතිය රටේ ජනතාවටත් පිරිනමනවා ඔවුන් මේකේ වගකීම් සහිත භාවය පිළිබඳව හැඟීමෙන් කටයුතු කරනවා ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු දෙනාගේම සහයෝගයෙන් අපිට බොහොම පැහැදිලි හැකියාවක් තිබෙනවා මේ කාර්යය කළමනාකරණය කරගන්න ඒ කාර්යය කරමනාකරණය කර ගැනීමේදී සෑම කෙනෙකුගේම අදහස් උදාස අවශ්‍යයි අපි ඒ නිසා ඒ පිළිබඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න උත්සාහ කරනවා වගේම මේ විවාදයක් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන ගිහිල්ලා රටේ ඉදිරි ගමන වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න අපේ රටේ සෞඛ්‍ය ඒ වගේම ආර්ථික ආරක්ෂා කරගන්න කටයුතු කරමු කියලා ඉල්ලමින් නිහඬ වෙනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතිය ඔබතුමාට ගරු ආචාර්ය හරිනි අමරසූරිය පන්තිතුමිය විනාඩි 6යි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි මට මෙවැනි වැදගත් මාතෘකාවක් පිළිබඳ විවාදයකට සම්බන්ධ වීම ගැන කීමට අවස්ථාව ලබා දීම ගැන මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ කොවිඩ් සමග ජීවත් වීමේ අභියෝගය අපි සියලු දෙනාටම තියෙනවා මේක අපේ රටටවත් සීමා වෙච්ච දෙයක් නෙවෙයි ගෝලීය වශයෙන් අපි මුහුණ දෙන අභියෝගයක් ඒ ගැන තොරතුරුත් අපි සියලු තොරතුරු මේ වෙලාවට අපි ගාව නැහැ අපි මේක ගැන ඉගෙන ගනිමින් යන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේවත් විද්‍යාඥයින්ටවත් ගෝලීය වශයෙන් වුණත් මේක ගැන සියලු තොරතුරු මේ වෙලාවේ නැති මොහොතක අපිට එන තත්වයන්ට මුහුණ දෙමින් එන තත්වයන් අඳුනගෙන තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ ඒ අස්තෙන් ගත්තම මම හිතන්නේ ගරු අමාත්‍යතුමියනි ඔබට තියෙන පුදුම අභියෝගයක් ඉතිහාසයේ සමහර විට සෞඛ්‍ය ඇමතිතුමියකට නොලැබුණු අභියෝගයක් ඔබ අභියස තියෙන්නේ මම හිතන්නේ අපි මැලේරියා වසංගතයෙන් මූණ දුන්නයින් පස්සේ වෙන්නේ නැති මෙවැනි දෙයකට අපි මූණ දෙන්නේ ඉතින් ඇත්තටම අපි ඔබතුමියට ශක්තිය ප්‍රාර්ථනා කරනවා මේකට සාර්ථකව මූණ දෙන්න කියන එක ඉතින් අපි මේ ඉදිරිපත් කරන්නේ මේ කරුණුත් අවශ්‍ය වෙනවා අපි මේකට මූණ දෙන ජනතාවගේ පැත්තෙන් ඇහෙන දේවලුත් දැන ගැනීම වැදගත් මොකෝ ඒ අත්දැකීම හරහා තමයි අපිට සුදුසු ප්‍රතිචාර සකස් කරමින් යන්න වෙන්නේ මම ඒ අනුව මට ලැබිලා තියෙන කෙටි කාලය තුළ කාරණා කීපයක් ඉස්මතු කරන්න මම කැමති උදාහරණයක් හැටියට මම හිතන්නේ නිරෝධාන ස්ථානවල විවිධත්වයක් ගැන මේ වෙලාවේ සමාජයේ කතාබහ වෙනවා හැම නිරෝධාන ස්ථානයකම එක විදියේ පහසුකම් එක විදියේ සේවාවන් මේ වෙලාවේ නැහැ සමහර විට මුදල් ගෙවා ලබන සේවාවන් ෂෙරටන් හෝටලේ ලැබෙන සේවාවන් නෙවෙයි මුදල් නොගෙවමින් යන ස්ථානවල තියෙන සේවාවන් ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට අවම වශයෙන් සෑම නිරෝධායක ස්ථානයකම තිබිය යුතු අවම පහසුකම් සැපිය යුතුයි සහ මේ වන විට සමාජය තුළ බියක් ඇති වෙලා තියෙනවා සමහර නිරෝධාන ස්ථානවල තුලත් ඒ තියෙන අමාරුකම් නිසා ඒ නිරෝධාන ස්ථානවලට යෑමේ භයානකත්වයක් තියෙනවා කියලා ඒක තුල මේ රෝගය බෝ වෙන්නත් පුළුවන් කියන එක. ජල පහසුකම් නැතිකම දුරස්ථභාවය තබා ගැනීමට අපහසුකම් තිබීම නිසා එවැනි කාරණා නිසා දැන් සමාජය තුල බියක් ඇති වෙලා තියෙනවා මෙම ස්ථාන පිළිබඳ. සහ මේකට මං හිතන්නේ එක අතකින් අපි මාධ්‍යටත් උපදෙස් දිය යුතුයි. මේ කෝවිඩ් පොසිටිව් කියලා හමු වෙන පිරිස වැරදිකරුවන් ලෙස නිරූපණය කිරීම අතිශයින් භයානකයි. මොකෝ මම හිතන්නේ ඔබතුමිය දන්න විදියට මෙතක පෙරත් කියපු විදියට කොන්ට්‍රැක්ට් ට්‍රේසින් කියන එක අත්‍යවශ්‍යයි මේක පාලනය කිරීමේදී. කොන්ට්‍රැක්ට් ට්‍රේසින් කරන්න නම් එහෙනම් ජනතාව බය නොවි ඉදිරිපත් විය යුතුයි මේ ටෙස්ට් කරන්නත් නිරෝධානයට යෑමත්. නමුත් මාධ්‍ය තුලින් මේ ඇතිවන කතාබහ නිසා මොවුන් වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීමත් ස්ටිග්මටයිස් වීම තුලිනුත් මේක ගැන බියක් ඇති වෙන්නත් පුළුවන්. මම හිතන්නේ ඒක ගැනත් අපේ අවධානය යොමු විය යුතුයි. තවත් කරුණක් තමයි මේ පිළිබඳ විශාල අපිට අධ්‍යාපන කටයුතු කරන්න සිද්ධ වෙනවා මේක ගැන දැනුවත් කිරීම. මේක මම හිතන්නේ අපිට දීර්ඝ කාලීනව මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. එම නිසා අපේ සෞඛ්‍ය පණිවුඩ තම යෝජනා කරනවා භාෂා තුනෙන්ම තිබිය යුතුයි. මේ වෙනකොට විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් යන සෞඛ්‍ය පණිවිඩ ඉතාමත්ම සීමිතයි. අපි පත්තරවල ගත්තත් ගුවන්විදුලියේ ගත්තත් සහ මේක ගැන තියෙන දැනුවත් අපි කරන ප්‍රකාශ බොහෝ විට යන්නේ සිංහල භාෂාවෙන් එහෙමත් නැත්නම් සීමිත විදියට ඉංග්‍රීසි භාෂාවෙන්. දෙමළ භාෂාවෙන් කරන දැනුවත් වීම ඉතාමත්ම සීමිතයි. ඒ නිසා මම හිතන්නේ ඒ පිළිබඳත් අපි සංවේදී විය යුතුයි මේ පිළිබඳ භාෂා තුනෙන්ම පණිවිඩ යවන එක. තවත් කරුණක් තමයි නිරෝධානයට යවනවා වගේම අපි සමහර ප්‍රදේශ ලොක්ඩවුන් කරනවා. ඒක කිරීම අවශ්‍යයි. මම හිතන්නේ සමාජයක් හැටියට අපිට මුළු සමාජයම ලොක්ඩවුන් කරන්න බෑ. ඒක
ඔබතුමීට තව විනාඩි දෙකයි.
අපි පිළිගන්නවා එවැනි මාර්ගයකට යන්නේක ආර්ථික වශයෙන් උත් විශාල බලපෑම් තියෙනවා. නමුත් ලොක්ඩවුන් කරන ප්‍රදේශවලත් අපිට එහෙනම් එම ප්‍රදේශවල සේවාවන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් තියෙන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට මට අද උදේ කුලියාපිටියෙන් ලැබුණු තොරතුරු අනුව සමහර ප්‍රදේශවල එතන ඒ රාජ්‍ය සේවාවන් ඉතාමත්ම ලොකු අභියෝග රාශියකට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා. එතන ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය සම්පත් නැතිවීම නිසා උදාහරණයක් ඇටියට ඔවුන්ට වාහන පහසුකම් ලොක්ඩවුන් වෙලා ඉන්න ප්‍රජාවන් වලට දැන් කර්ෆියු එකක් එක්ක ඒගොල්ලන්ට ආහාර සපයා ගැනීමට තියෙන අපහසුකම් නිසා ඒ ආහාර බෙදා දීමේදී මුණ දෙන ගැටලු වගේ මේ වගේ ප්‍රශ්න රාශියක් කුලියාපිටියෙන් මට අද උදේ ලැබුණු තොරතුරු අනුව මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි ලොක්ඩවුන් කරනවා නම් ඒ ලොක්ඩවුන් ප්‍රදේශවලට කොහොමද අපේ සේවාවන් රාජ්‍ය සේවාවන් විශේෂයෙන් ශක්තිමත් කරන්නේ කියන එක ගැනත් අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙන්න වෙනවා. මොකෝ එවැනි පෙර සූදානමක් තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රජාවන් වලට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම හිතන්නේ අපේ සෞඛ්‍ය සේවාව මෙම රෝගයෙන් ආරක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. මොකෝ මේ වෙනකොට කෝවිඩ් විතරක් නෙවෙයි හැමදාම මුහුණ දෙන අපේ අසනීප තත්ත්වයන් තියෙනවා. ඒ සෞඛ්‍ය සේවාවේ අඩපණවීමක් සිද්ධ වෙනවා නම් ඊට පස්සේ මම හිතන්නේ කෝවිඩ් නෙවෙයි වෙන ප්‍රශ්න වලින් මේ රටට තවත් අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා. එම නිසා සෞඛ්‍ය ශාස්ත්‍රය ඔත පුළුවන් තරම්
ඔබතුමේ කාලය අවසන්
ගැනීමට අපේ මැදිහත් වීම අවශ්‍යයි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යතුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය රතනායකතුමනි, මානව ඉතිහාසය තුල මේ ආකාරයේ ගෝලීය වසංගත ගණනාවක් පිළිබඳ අපිට අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම බැක්ටීරියා සහ වෛරස් නිසා හටගත්ත මේ ආකාරයේ රෝග නිසා කෝටි සංඛ්‍යාත ජනගහනයක් මියගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහාමාරිය, ෂේ රෝගය, වසූරිය, සරම්ප, මැලේරියා, ලාදුරු, ඉන්ෆ්ලුවෙන්සා ආදී රෝග මේ ආකාරයේ වාර්තා වෙනවා. විශේෂයෙන්ම 14 වෙනි සියවසේදී මහාමාරිය වසංගතෙන් යුරෝපීය ජනගහනයෙන් අඩක් මියගියා කියලා වාර්තා වෙනවා. වගේම ඒ මියගිය ගණන මිලියන 80ක් 200ත් අතර ප්‍රමාණයක් කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේම මෑත ඉතිහාසයේ අපි දන්න බරපතලම ගෝලීය වසංගතය තමයි 1918-19 කාලේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් නිසා හටගත්ත ඒ වසංගතය ලෝක ජනගහනයෙන් මිලියන 50-100ත් අතර මිය ගියා කියලා කියවෙනවා. ඉන්දියාවේ පමණක් 1,70,00,000 ජනගහනය මිය ගියා කියලා කියවෙනවා. ඒ වගේම මේ අද කතාබහට ලක් වෙන කොරෝනා වෛරස් කාණ්ඩය නිසා මීට පෙර ගෝලීය වසංගත දෙකක් මෑත කාලේ ඇති වුණා. 2002 වර්ෂයේදී SARS නමින් හඳුන්වපු සිවිය ඇකියුට් රෙස්පිරේටරි සින්ඩ්‍රෝම් නමින් හඳුන්වපු වෛරසය නිසා ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වුණා. නමුත් 8,000ක් පමණයි ආසාදිතයන් වාර්තා වුණේ. එයින් 774ක් මිය ගියා. ඒ කියන්නේ 9% මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. ඊට පස්සේ MERS නමින් හඳුන්වපු මිඩල් ඊස්ට් රෙස්පිරේටරි සින්ඩ්‍රෝම් කියන තත්ත්වය 2012 වාර්තා වුණා. රෝගීන් 2,494ක්, මරණ 858ක්, 37%ක මරණ ප්‍රතිශතයක් වාර්තා වුණා. මේ COVID-19 තත්ත්වය මේ වෙනකොට මිලියන 42ක් ලෝකේ වාර්තා වෙලා තියෙනවා. ආසාදිතයන් 1,50,000ක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. 2.7% මරණ ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. මේ රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව 90%ක් උණ රෝගයෙන් පෙළෙනවා. වියලි කැස්ස 70%ක්, උෂ්ම අපහසුතා 20%ක්, උගුර රිදීම් 15%ක්, ඒ වගේම මෑතකදී හඳුනා ගන්න ලැබුවා ගඳ සුවඳ දැනීමේ අපහසුතාවක් වෙනවා කියලා. විශේෂයෙන්ම කියව යුතු දෙයක් තමයි 90%කට වැඩිය මේ වෛරසය ඇඟ ඇතුළට ගිය අය රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊටත් වැඩි 97%ක් පමණම කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පිරිසක් ඉන්නේ. ඒ වගේම තමයි ලෝකයේ මේ රෝගයේ පහුගිය මාස කිහිපයේ ව්‍යාප්තිය බැලුවම අපිට පේනවා ප්‍රධාන වේව්ස් දෙකක්, තරංගාකාරයේ දෙකක් ඉහළ නැගීම් ඇවිල්ලා තියෙනවා. මේ දිනවල වාර්තා වෙන්නේ මුළු ලෝකෙම මේ ආකාරයේ දෙවනි තරංගය. අද උදෑසන 6:00 අවසන් වුණු පැය 24 තුළ රටවල් 13ක 10,000කට වැඩිය අලුත් රෝගීන් හඳුනාගෙන තියෙනවා. රටවල් 47ක 1,000කට වැඩිය රෝගීන් හඳුනාගෙන තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් පමණක් අද උදේ 6:00 අවසන් වුණු පැය 24 තුළ රෝගීන් 73,049ක්, ඉන්දියාවෙන් 54,489ක්, ප්‍රංශයෙන් 41,622ක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඒ පැය 24ක කාලය තුළ රටවල් 17ක 100කට වැඩිය මරණ වාර්තා වෙලා තියෙනවා. රටවල් 58ක 10කට වැඩිය මරණ වාර්තා වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මරණ 959යි, ඉන්දියාවේ මරණ 683ක් වාර්තා වෙලා තියෙනවා. වසංගත රෝගයක දරුණුකම, එම රෝගයට යම් රටක් මුහුණ දෙන්නේ මොන ආකාරයටද, එහි
සාර්ථකත්වය කෙලෙසද කියන කාරණය පිළිබඳ අපි ගණන් බැලීමක් කරන්නේ මිලියනයකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ මිලියනයකට මියගිය පමණ කොපමණද කියන කාරණය. මේ වෙනකොට ලෝකයේ මිලියනකට ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මැද පෙරදිග කටාර් රාජ්‍යයෙන් 46,464ක් මිලියනයකට. ඊළඟට බහරේන් රටෙන් මිලියනයකට 46,075ක්. ඊශ්‍රායලෙන් මිලියනයකට 33,514ක්. ශ්‍රී ලංකාවේ මිලියනයකට වාර්තා වෙන්නේ 293යි. ලෝක රටවල් ගත්තම 180 වෙනි තැන තමයි ලංකාව ඉන්නේ. ඒ වගේම ඒ ලංකාවට වැඩිය පල්ලෙහැන් ඉන්නේ. ඒ කියන්නේ රෝගයේ පැතිරීම පාලනය කිරීම අතින් අපිට වැඩිය හොඳින් ඉන්නේ චීනය, තායිලන්තය, තායිවානය, කාම්බෝජය, වියට්නාමය සහ ලාඕසය පමණයි. මිලියනයකට මියගිය පමණ බැලුවොත් එහෙම පේරු රාජ්‍ය තමයි වැඩිම පිරිසක් මියගියලා තියෙන මිලියනයකට. 1026 දෙනෙක් මියගියලා තියෙනවා මිලියනයකට. බෙල්ජියමේ 908ක්, ස්පාඤ්ඤයේ 738ක්, ශ්‍රී ලංකාවේ මිලියනයකට 0.7යි. රටවල් බැලුවොත් එහෙම ලෝකේ 187 වෙනි තැන ඉන්නේ. කියන්නේ අපිට වැඩිය ඉන්නේ පහලින් ඉන්නේ ඉහළ ජනගහනයක් තියෙන රටවල් බැලුවොත් වියට්නාමයේ, තායිවානයේ සහ ටැන්සානියාව පමණයි. ටැන්සානියාවේ අප්‍රිකානු රටක ඒ වාර්තා වීම අවමගයක තියෙන නිසා තමයි ඒ අඩු අගයක් දැන්නේ. ඒ අනුව වියට්නාමයේ සහ තායිවානයේ හැරුණම මේ රෝගය දක්ෂ ලෙසම මර්ධනය කරපු රටක් හැටියට ශ්‍රී ලංකාව වාර්තා වෙන සංඛ්‍යාලේඛන අනුව. ඒකට විශේෂ වශයෙන් හේතු වුණේ අධිකරු ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව දීපු සහයෝගය, ඒ වගේම සෞඛ්‍යංශ දීපු සහයෝගය. විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමාගේ පත්වීම නිසා තමයි මම හිතන්නේ එතුමා නිසා තමයි මේ ආකාරයේ විශිෂ්ට සහයෝගයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ ත්‍රිවිධ හමුදාව නිසා. දීර්ඝකාලීන ත්‍රිවිධ හමුදාවත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලෙක් හැටියට එතුමට ඒ සහයෝගය නොපැකිලව ලබා දෙන ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වුණා. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති වීම සහ ඒ ඉතා දක්ෂන්දමින් කළමනාකරණය කිරීම මේ රෝගය මර්ධනය කිරීම සඳහා විශේෂ වශයෙන් හේතු වුණා. ඒ වගේම තමයි මේ රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්, වෛද්‍ය උපකරණ, ඒ වගේම ඖෂධ, මානව සම්පත් සියල්ල ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නොපැකිලව කටයුතු කරා. ඒ සඳහා අවශ්‍ය මුල මුදල් කිසිම අඩුපාඩුකින් තොරව වෙන් කරා. කිසිම අවස්ථාවක අහන්න දක්නට ලැබුණේ නැහැ. කොරෝනා වෙනුවෙන් සල්ලි වෙන් කරේ නැහැ. එහෙම නැත්නම් PCR ටෙස්ට් කරන්න සල්ලි නැහැ. ටෙස්ට් කිට්ස් අඩුයි, හෝ යන්ත්‍ර සූත්‍ර අඩුයි කියලා කිසිම තැනක පහුගිය කාල සීමාව පුරා ඒ වෙනුවෙන් අවශ්‍ය මිල මුදල් නොපමාව ලබා දෙන්න රාජ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි වතාවට ලෝකේ චීනය යම් දුරකට අනුගමනය කරා අපේ බටහිර වෙදකම, ඒ වගේම ආයුර්වේදය, ඒ වගේම හෙළ වෙදකම කියන මේ තුනේම සංයෝජනය මගින් රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදුණා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන බටහිර වෙදකමේ ලොකුවට කතා නොකෙරෙන නමුත් දේශීය වෙද වෛද්‍ය ශාස්ත්‍රවල හෙළ වෙදකමේ විශේෂ වශයෙන් අවධානය යොමු කරනවා වාෂ්ප ඇල්ලීම සම්බන්ධයෙන්. අපි සියලු දෙනා විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරු පවා වාෂ්ප ඇල්ලීම විශේෂ වශයෙන් උනන්දු කරනු ලැබුවා. අද වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් පැහැදිලි වෙලා තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව බැලුවත් එහි තියෙන වැදගත්කම. මොකද මේ වෛරසයේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ පළවෙනි දවස් දෙක අපිට කිසිදු පරීක්ෂණයකින් පහසුවෙන් හඳුනා ගන්න බෑ. PCR ටෙස්ට් එකකින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ වෛරසය ඇඟට ගිහිල්ලා දවස් 3ක් විතර ගියාට පස්සේ. මේ දවස් දෙකක කාලය ඇතුළත වෛරසයේ තියෙන පැරානේසල් සයිනස් එකේ, එහෙම නැත්නම් පාරනාසික කෝටරකේ කියන තැන, මෙතනට කිසිදු බෙහෙතක් එහෙනම් වෙන දෙයක් ළඟා වෙන්න බෑ. නමුත් වාෂ්ප ඇල්ලුවොත් එහෙම ඒ වාෂ්පයට පුළුවන්කම තියෙනවා මේ වෛරසය යම් ආකාරයකට මර්ධනය කරන්නේ. විශේෂයෙන් අපේ හෙළ වෙදකමේ සඳහන් වෙන පැංගිරි ආදී කොළ වර්ග යොදලා වාෂ්ප ඇල්ලීමේ මේ ඉතාම ගුණදායකයි කියලා ඉවරලා මේ වෙනකොට පෙන්ල ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වසංගතය මර්ධනය කිරීම සඳහා රජයක් හැටියට තියෙන සියලු සම්පත්, සියලු දැනුම කළමනාකරණය කර ගැනීම සඳහා ගැනීම නිසා තමයි මේ මට්ටමට අපිට මේක කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි අද සමහරු දේශපාලන වාසි ලබා ගන්න සතුටටපත් වෙලා තිනවා ලංකාවේ රෝගීන් වැඩි වෙලා කියලා. මේක ගෝලීය වසංගත තත්ත්වයක සාමාන්‍ය ස්වරූපේ තමයි වරින් වරට ඒ වෛරසයේ ස්වභාවය වෙනස් වෙනවා.
විනාඩි දෙකක් තියෙනවා තව.
මට ගරු අජිත් නිවට කබ්‍රල් මැතිතුමාගේ විනාඩි දෙකක් මම ලබා ගන්නවා තවදුරටත්. ඒක නිසා ක්ලයිමැටික් ඇඩැප්ටේෂන් විශේෂයෙන්ම අපිට පේන දෙයක් තමයි මේ වෛරසයේ යම්කිසි වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ නව දෙවන රැල්ලක් ලෝකයේ පුරා හටගෙන තියෙන්නේ. ඒක ලංකාවට විතරක් විශේෂ සීමා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඒ මර්ධනය කිරීම සඳහා, පාලනය කර ගැනීම සඳහා අපි හැකි උපරිම උත්සාහය දරනවා සහ ඒ වෙනුවෙන් කරන්න ඕන සියලු කැපකිරීම ආරක්ෂකංශ, සෞඛ්‍ය අංශ, ඒ වගේම දේශපාලන නායකත්වය සපයනවා. ඒ වගේම ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරපු කාරණා කිහිපයකට මම හිතන්නේ මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරපු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණියට පස්සේ නිරෝධායනය කරේ නැහැ කියලා එතුමා ප්‍රකාශ කරා. නමුත් මා රජය වෙනුවෙන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා ඒ පැමිණි සියලු දෙනාම දවස් 14ක නිරෝධායනය සහ එතනින් පසු නිවෙස්වල කරන නිරෝධායනයට යටත් වුණා කියලා. එතුමා මේ ප්‍රශ්නේ යොමු කරාට පස්සේ මා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා විශේෂඥ වෛද්‍ය සංජීව මුනිසිංහ මහත්මයාගෙන් මේ ගැන විමසලා ඇහුවා. එතුමා මට එවලා තියෙනවා ඒ නිරෝධායනයේ උන අයගේ ඒ PHI මහත්තුරු ලබා දුන්න සහතිකපත් බව අපි ළඟ තියෙනවා. ඒක නිසා පුවත්පතක එහෙම වார்த்தාවක් තිබුණා නම් ඒක මුළුමනින් අසත්‍යයි සාවද්‍යයි. ඒ වගේම තමයි PHI මහත්තුරුන්ට දැනුම් දුන්නේ නැහැ කියලා ඉවරලා සෞඛ්‍ය අමාත්‍යාංශ චෝදනාවක් එල්ල වුණා. කිසිම වෙලාවක PHI මහත්තුරුන්ට අපි දැනුම් දෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ සාමාන්‍ය කාර්යභාරය තමයි ක්‍රියාපටි පාටිය තමයි ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියට MOH මහත්තයට තමයි දැනුවත් කරන්නේ. MOH මහත්තයා තමයි PHI මහත්තයට දැනුවත් කිරීම සාමාන්‍ය විශ්යෙන් කරන්නේ. ඒතකොට ඒ දැනුවත් වුණ නිසා තමයි මේ සියලු දෙනා ඒ නිරෝධායනයට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම එතුමා ප්‍රශ්නයක් යොමු කරා මුඛාවරණවල සහ අත්සේදුම් කාරකවල ප්‍රමිතිය පිළිබඳ. රාජ්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් එහි ප්‍රමිතිය නියාමනය කරනවා. රටට ගෙන එන සියලුම මුඛාවරණවල ප්‍රමිතිය පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඉල්ලීමක් කරා මුළු ලෝකෙම මේ ආකාරයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන්න බැරි මුවාවරණ තියෙනවනම් ඒවා ගෙදරක හදාගෙන හරි පාවිච්චි කරන අවස්ථාව දෙන්න කියලා. ඒක නිසා තමයි ඒ අවස්ථාව තමයි අපි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි අහඹුලෙස නියදි අරගෙන අක්ෂේදුම් කාරක පරීක්ෂාවකට ලක් කරනවා. ඊයේ දවසෙත් එහෙම ස්ථාන 10කින් අපි හොයාගත්ත නිසි ප්‍රමිතියකට නැති අක්ෂේදුම් කාරක තියෙනවා කියලා. ඒක නිසා මේ ක්‍රියාවලිය අපි තාම වගකීමකින් යුතුව කරගෙන යනවා. ඒ වගේම කරු විපක්ෂ නායකතුමා කිව්වා මාර්තු පෙබරවාරි මාර්තු මාසවල කියපු දේවල් තමයි දැන් අපි ක්‍රියාවට නංවන්නේ කියලා. ඕනම වසංගත රෝගයක ඒකේ කලමනාකරණ එකන්න හැටි ප්‍රතිකාර ලබා දෙන හැටි කලෙන් කලට වෙනස් වෙනවා. එතුමා පෙබරවාරි වල මාර්තු වල කියපුවා දැන් කරනවා කියලා කියන්න බෑ. ඒක මුළුමනින්ම අසත්‍යයි. ඒ වගේම ප්ලැකනිල් පිළිබඳ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් පිළිබඳ එතුමා ප්‍රකාශයක් කරපු නිසා මේ සභාවේ ඉන්න ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි. විශේෂයෙන්ම එතුමා ඉතාම සාවද්‍ය ප්‍රකාශයක් කරනු ලැබුවේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන ඖෂධය අද රජයේ රෝහල් වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ රූමටොයිඩ් ආතරයිටිස් කියන ආතරයිටිස් රෝගයට ලබා දීම සඳහා. ඒක නිසා ගල්ගමුව විතරක් නෙමෙයි මේ රටේ සියලුම රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු කායික රෝග විශේෂඥ වෛද්‍යවරු මේ කියන ඖෂධ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ලබා ගන්නවා. ඒක ලබා ගන්න මේ කොරෝනා මර්ධනයට නෑ. ඒක අපේ නැෂනල් ප්‍රොටෝකෝල් එකේ කොහෙවත් නෑ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙන්න ඕන කියලා. නමුත් එතුමා කරේ මොකද්ද? හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මේකට සුදුසුයි කියලා මුලදී අදහසක් ඉදිරිපත් වුණාට පස්සේ අපේ රජය ඒ පිළිබඳ සලකලා බැලුවා. නමුත් එතුමා කිව්වා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නෙමෙයි හොඳ ප්ලැකනිල් කියලා එකක්. ප්ලැකනිල් කියලා කියන්නේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන ඖෂධයේ සමාගමක් නිපදවන වෙළඳ නම. එතුමා හැදුවේ එවරත් රජයේ අපහසුතාවට ලක් කරන්න අපි හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙනවා ප්ලැකනිල් දෙන්නේ නැහැ කියලා. ඒක නිසා එතුමා ඒක වරද්දගත්තා. අදත් එතුමා වැරදි ප්‍රකාශයක් කරලා ඉවරලා එතුමා ඖෂධ ගැන කතා කරන්න කියලා දෙවෙනි වතාවටත් ජනතාව නොමග යවුවා. ඒක නිසා විශේෂයෙන්ම විපක්ෂය මේ අවස්ථාවේදී උත්සාහ දරන්නේ මේක යම් සතුටක් ලබන්න, වින්දනයක් ලබන්න. ඒකට අපි රජයක් හැටියට කිසිසේත් මිඩ තියන්නේ නැහැ. මේ කොරෝනා වසංගතයේ මර්ධනය කිරීම උදෙසා අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයට දෙ ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් අපි දියත් කරලා තියෙනවා. ඒ පරිසමාප්තිය කරලා ළඟා කරනවා. ඒ වගේම තමයි මේක දවසකින් දෙකකින් අවසන් වෙයි කියලා අපි කවුරුත් අපේක්ෂා නොකළ යුතුයි. සාමාන්‍ය වසංගත රෝගයක් ලෝක ඉතිහාසයේ අන්තිම අවුරුදු 500 ගත්තම ගෝලීය වසංගතයත් වසර දෙකක පමණ කාලයක් පැවතිලා තියෙනවා. අපිත් වසර දෙකක පමණ කාලයක් වුණත් මේ රෝගෙ තිබුණත් ඒකට මුහුණ දෙන්න හැකියාව වර්ධනය කරගෙන තමයි යන්නේ කියන එක මම මේ ගරු සභාව
හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්
ඒ ප්‍රකාශ කරේ මාර්තු මාසෙදි. ඒ මාර්තු මාසෙදි මම එතුමට උත්තරයක් දුන්නා.
හරි හරි
එතුමා එදත් නොමග යවන්න උත්සාහ කරේ.
හරි පැහැදිලි මන්ත්‍රීතුමා.